పూజనీయ వందనీయ అతి పూజ్య లుకు స్వామిన్ మహాశయాతులు తమ కుశల స్వామి మహాశయాతులు మహాసంగరత్న అవసరాయి శీలముద్ది నాట తిరువన్ సరణి నా మద తప్ప నీ రస చిట్ని సతిపతాకని యోగావచరింగి కమలహాన్ శుద్ధగిరిని సహా ధర్మదేశ నా వెడసరహటాయి ములిమ్మ కమలహాన్ శుద్ధగిరిని వెడసరహని అత దావసే వెడసరహన ఆరంభక నెలసెట పూజనీయ వందనీయ అతి పూజ్య లుకు స్వామి మహాశయగి తిపా నమద కౌరవ పూర్వకవ ఆరాధనా కరమి సాధు 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 లిఖిత ప్రశ్న ఇదిపత్ కిరీం సందహా మమ ఉపాలి అంగుళ ఆరాధనా కరమి
సాధు 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 తెరువన్ సరణాయి స్వామి నివాన్స
తెరువన్ శరణాయి
వార్తా విధిరి పట్టిన గరుతర స్వామి నివాన్సేగే నవసర సతిమత్ పుహునుట వసర హయకి సక్మన్ భావనా వినాడి తియాయి పాదే ఒసవనవా గినయనవా తబనవా లెస పటంగతి పతులే దనీం బెలువేమి తదగతియ ఉనుసుమ శీతల బరగతియ ఎనెనగతియ దనుని සිත පිට යාම ක්‍රමයෙන් අඩුවිය. පාදයේ තබා සිටීමේ අවසාන කොටසේදී දැනීම් නැති විය. පාදයේ ඔසවන විට දැනීම් නැවත ප්‍රකට විය. පර්යංක භාවනාව මුල් අරමුණ ආනාපානයයි. කාලය පැය එකයි. සිරුරේ දැනීම් වලට අවධානය යොමු කළා. තදගතිය, බරගතිය, උණුසුම් සිසිල් බව ආදී දැනීම් නැති විය. ඝර්ෂණේ නැති වී පහසු බවක් දැනින. හුස්ම සොයා ගැනීම අපහසු විය. ඉතා පරීක්ෂාවෙන් හුස්ම දෙස අවධානය යොමු කර විට තදගතිය, බරගතිය, උණුසුම ආදී දැනීම් වේගයෙන් වෙනස් වෙමින් සියුම් ගතිය, තුනී ගතිය, මායිමක් නැති බව දැනින. පසුව සියුම් දැනීම්ද නැති වී රේඛා සහ හැඩයන් මතු විය. පසුව ඒවාද වෙනස් වන්නට විය. එක්වරම අකමැති සිතුවිල්ලක් ඇති වී අප්‍රසන්න වේදනාවක් දැනින. සිතුවිල්ලේ කිසිදු හරයක් නොවීය. සිතුවිල්ල හා වේදනාව අතර ඝනකමක් සහිත හිදැසක් වූ අතර ඒ හරහා පැමිණීමේදී සිතුවිල්ලට තරහක් එකතු විය. උපදෙස් පතමි, ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු.
මම හිතනවා කතා කරනවා හොඳට ඇහෙනවයි කියලා. ඇහෙනවද? එතකොට හුස්ම බැලුවට හුස්ම පේන්නේ නැති අවස්ථාවක් ගැන මේක සඳහන් කරලා තියෙනවා. නොදෙනියන අවස්ථාවක් ගැන කතා කරලා තියෙනවා. දැනෙන බලාපොරොත්තු නැති විදිහට දැනෙන්න පටන් ගත්ත අවස්ථාවල් ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ අපි හුස්මට උනන්දුයි. ඒ හුස්මට ඒ විදිහට උනන්දු වෙන හැම වෙලාවකම හුස්ම හම්බුණත් තිබුණත් හම්බ නොවුණත් අපි කාම ලෝකෙන් 100%ක්ම ඈත් වෙලා ඉන්නවා කියන එක යෝගාවචරතර යෝගාවචර ලැබෙන සාහිතිකයක්. ඒ නිසා අපි සාමාන්‍ය ජීවිතයේ කෙරෙන කෙලෙස් විතික්‍රමණය වෙන කෙලෙස් මොකක්වත් නැති අවස්ථාවක් අපිට ওই විදිහට ළඟා කරගන්න පුළුවන්. ඒකිට අපි උස්මට සාපේක්ෂව තමයි කතා කරන්නේ. උස්ම පේනවා නොපේනවා, එහෙම නැත්නම් නොපේන බව පේනවා, ඒ ඔක්කොම භාවනා දියුණු වෙන බවට ලකුණු. එහෙම නැත්නම් කාම ලෝකයේ ඉක්ම බවට ලකුණු. ඊට පස්සේ ඊට අමතරව ඒ හුස්මේ තියෙන විපරිණාමත් පේනවා. දැන් තියෙනවා පේනවා, නැති වෙනවා පේනවා, ඇති වෙනවා පේනවා, බැලුවට පේන්නේ නැති බව පේනවා. මෙන්න මේ කම්බිනේෂන් ටික බලපුවාම ඒ ඔක්කොම කාම ලෝකයෙන් ඉක්මිච්ච බවට ලකුණක් වගේම උස්මේ විපරිණාමයකුත් පෙන්වනවා. ඒ විපරිණාමයේ සූදානම් කරන්නේ උස්ම කියන මේ කාම අර මේ රූප අරමුණ ගෙවෙන්න පටන් ගන්න තියෙන්නේ. එහෙම ගෙවෙන්න පටන් ගත්තට පස්සේ භාවනාවක් නැහැ. නියන්ත්‍රණ කරන දෙයක් නැහැ. අපි ඒ ගැන සතියෙන් බලා ඉන්නකොට පේනවා. අපි සමාජලාට ගෙවිච්ච හුස්මට කැමති ගොරෝසු හුස්මට වැඩිය. අපි සමාජලාවට පිටිවිල් නැති එකට කැමති පිටිවිල් ඇවිලා ගොරෝසුවට හෝ සියුම්ම කටයුතු කරනට වැඩිය. ඒ නිසා කාම ලෝකේ ඉක්මවපු ගමන් කාම ලෝකේ තෘෂ්ණාව තාම වැඩ. කාම ලෝකේ ගිවිලා දැන් අපේ තියෙන්නේ මනාපමනාපේ රුචි අරුචිකම ඒ හුස්ම හෝ දැනෙන අරමුණු ඇතිවිටද නැතිවිටද බැලුවත් පේන්නේ නැතිවිටද බලානිදද ගෙවෙන විටද කියලා බැලුවොත් එතන අපේ හිතේ මායාව දැනගන්න පුළුවන්, ඡායාව දැනගන්න පුළුවන්, අපේ මනාපමනාප දැනගන්න පුළුවන්. ඒක යෝගාවචරය සාමාන්‍යයෙන් කමඨාන් සුද්ධ වෙලා නැත්තම් ඒ ගැන එච්චර උනන්දු නැහැ. කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ කාම ලෝකේ වගේම මේ රූප ලෝකෙත් රූපෙටයි සියුම් රූපෙටයි නැත්නම් රූපෙටයි අරූපෙටයි මනාපමනාප දෙක පිළිබඳව උනන්දු වෙන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ඒක නිසා දැනගන්න ඕනේ මේක වෙන්නේ එච්චර වෙලා යන්නේ නැහැ. අවුරුදු 6ක් භාවනා කරලා තියෙනවා ඒක හරි. නමුත් ඔය මම මේ කියන කාරණාව වෙන්න වාඩි වෙලා විනාඩියෙන් දෙකෙන් සිද්ධ වෙනවා. ඒ කමඨාන් සුද්ධ කරන වාතාවරණයට නැත්නම් කමඨාන් වාතාවරණයට ඒ ටිකක් පුළුවන් නම් ඇතුල් කරනවා නම් ඒක තමන්ටත් තොරතුරක් වෙනවා, ආගෙන ඉන්න කෙනාටත් තොරතුරක් වෙනවා. ඒ වගේම කමඨාන සුද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අනිත් දවසේ මේ විකල්පවලදී කොයි එකටද සියුම් මනාපමනාපයක් එන්නේ නැත්නම් ගොරෝසු මනාපමනාපයක් වෙන්නේ කියලා වාතාවරණයට ඇතුල් කරන්න කියලා අපි යනවා ඊගා වාතාවරණ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වාතාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ලිවීමට පටන් ගත්තද වචන ගලා නොයන නිහඬ බවකි. සක්මන පර්යංකේ හා එදිනෙදා කටයුතු සියල්ල එකක් මෙනි. ඒවායේ වෙනසක් නොවැටහි. යම් සිදුවීමක් සමග කුඩා කලසිට පැවති බියක් නැවත බොඳ වේ. එය මේ යැයි විස්තර කිරීමට සිත් වුවද වචනයට දැමීමට ඇති මැලිකම එය නවතා දමයි. ඒ තත්ත්වයට එකම විසඳුම ඉන් පලා නොගොස් ඊට මුහුණ දීම වග මතුවේ. පිරිසක් හා සිට එය මගහැරිය හැකි වුවද තනි වී ඊට මුහුණ දේ විටක එය අසීරුය. එයද බොඳවන්නකි. විටක පෙරට වඩා පාළු බව. විටක කිසිවක් කීමට නැත. විටක අරමුණු ඇති නැති බවේ වෙනසක් නැත. එක පිට වූ බලාපොරොත්තු නොවූ සිදුවීම් හා පෙරමෙන් නොගැටී කටයුතු කරන අයුරු ගැන පුදුමයකි. කුමක් ආවද ඊට යම් සූදානම් බවක් ඇතිවග ඉස්මතු වේ. කල තනිව සිටියද යම් සිදුවීමක් කරා නැවත නෑයන්ගේ ඇසුරට යාමට සිදුවිය. ඒ තුළද නැවත මතු වූයේ හැකිවිට නැවත තනිවන ලෙසයි. පෙරට වඩා කතාබහ තුළ යම් වෙහෙසක් විය. නෑයන් මගහැරිය නොහැකි අවස්ථාවේ සමබරව කටයුතු කරන අයුරු වරින් වර පාඩම් ලෙස මතුවේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය වාර්තාවෙම ලියලා තියෙන විදිහට ඒ දේවල් ආවට හේමම හිටින්නේ නැහැ. එවනත මේකේ අනිත්‍ය වෙනස් වීම සංඥා ස්වරූපයෙන් පවතිනවායි කියලා දැනගත්තට පස්සේ ඒක පිළිබඳ විපල්ලාසය ඉන්නේ නැහැ. විපිරියාස කතා කතා කරන්න යන්නේ. මේක මේකමයි කියලා කියන්න යන්නේ නැහැ. මොකද ඒ කියලා ඉවරනකොට ඒක වෙනස් වෙනවා. ඒ නිසා මේ අනිත්‍යතාවය තුළ අනිත්‍ය සංඥාවෙන් අපි මොනවා කිව්වත් වචී දුෂ්චරිත සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි නොකිය ඉන්නවා නම් ප්‍රශ්නකුත් නැහැ. මොකද ඒ කියන දෙයක් නැහැනේ දැන් අපිට. කියන්න තියෙන දේ තමයි මේ කියන දේ පොඩ්ඩකින් වෙනස් වෙනවා කියන එක. අන්න ඒ වගේ අනිත්‍ය සංඥාවෙන් වැඩ කරනකොට නෑ දැනෙන්න ප්‍රශ්නයක් නෑ. අපේ හිතවත් ප්‍රශ්නයක් නෑ. මොකද අනිත්‍ය භාවයේ අනිත්‍ය தත්ත්වේ පිළි අරගෙන තියෙන්නේ. ඒ වගේම දුක මේ කොයි දේ කෙරුවත් එන්නේ ඔය කියන වේසකර தත්ත්වය කියලා දන්නවනම්, ඉරිටේෂන් එක කියලා දන්නවනම්, ඩිස්ඇග්‍රීබලිටි කියලා එක දන්නවනම් ඒක පිළිබඳ සුඛ සංඥාව ගත්ත ප්‍රශ්නයක් නෑ. ඒක පිළිබඳව දුක්ඛ සංඥා දුකින් දුකයි කියලා කිව්වත් ප්‍රශ්නයක් නෑ. මොකද ඒ කියන එකද ඒ සඳහපවතින්නේ නැහැ නේද? අපි දන්නවා මේ සමස්තේ තියෙන දුක කියලා. ආන්න ඒ වගේ අපි මේ කතාව සංඥා මට්ටමින් බේරගත්තා නම් තමන්ගේ හිතට දෙස් දෙන ගැති හුඟා කඩු වෙනවා. අපි එහෙම කියනවා තමයි. නමුත් කවදාකවත් අපි ඒකාන්ත වශයෙන් යමක් කියන්නේ නැහැ. මිනිස්සු කියාවි චපලයි කියලා. මිනිස්සු කියාවි නෑ චන්දපොරොන්දු වගේ කියලා. ඉතින් ඒක තමයි ඇත්ත. ඒක පේන්න තියෙනවා මේ දේශපාලනඥයෝ චන්ද්‍ර කිට්ටු වෙන කරන වැඩ. මේ කියන දේවල් ගණන් කරගෙන තමයි මිනිස්සු ඡන්ද දෙන්නේ. ඒගොල්ලෝ තමයි පච වෙන්නේ. ඒගොල්ලෝ තමයි මේ ඡන්දේ බාරගත් දුන්න කෙනා තමයි අහු වෙන්නේ. උන් තමයි ජඩයෝ. දේශපාලනඥයෝ නෙවෙයි. මේ තරම් මෙව්වා දැනගෙන දැනගන්න බුදුහාමර කියලා දීලා තියෙද්දි මෙව්වා අල්ලගෙන ඒ කියපු දේවල් නැත්නම් තමන් ප්‍රකාශ කරපු දේවල් ස්ථාවර කරන්න උත්සාහ කරනවා නම් අමු වෙට්ට පිත්තලේ අමු වංචනිකයෙක් අමු ෂටමිනියෙක් අමු මායාවී ඒක දැනගෙන කරන්න ඒ පරාමර්ශනය කරන්න එපා ආමර්ශනය කළා කරන්න යති බලනකොට හොඳ රචනයක් මේ විදිහටම දිගට කරගෙන යන්න රචනා කිරීමත් දිගට කිරීමෙන් ඒක පිරිසුදු කරගන්න කමඨාන සුද්ධ කරගන්න කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව ගරුතර ලොකු ස්වාමීන් වහන්සේ පර්යංකේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට භාවනාවට එළබෙන විටම හුස්ම නොදැනී ඇත. මද වේලාවක් උපේක්ෂාවෙන් සිටින විට ප්‍රපංච නැති සමාධි අවස්ථාව අත්දකිමි. ඔබ වහන්සේගේ අවවාද පරිදි කිසිවක් නොදැනෙන නිර්වින්දිත තත්වයේ සිට අවදි වූ විට පෙරමෙන් නැගිට නොයමි. දිගටම භාවනාවේ යෙදෙමි. එලෙස චක්‍ර තුනක් අවදි වෙමින් නිර්වින්දනයේ වෙමින් එක දිගට සිටිය හැක. මේ සඳහා පැය දෙකමාරක් පමණ ගත වේ. ඔබ වහන්සේගේ දෙපා නැමද ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි. සියලු දෙනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඒ විදිහට සාර්ථකව චක්‍ර තුනක් දැක්කනම් පැය දෙකමාර නෙමෙයි පැයක් ඇතුළත වුණත් ඒ වගේ චක්‍ර 20ක් 30ක් දුවනවා. අර තුනෙන් පස්සේ ඇතිවීම නැතිවීම අප්‍රකට වෙනවා. තියෙනවත් එහෙමයි නැත් එහෙමයි. එතකොට අපි චක්‍රයක් කියලා කිව්වේ නැතුවට ඒකත් චක්‍රයක් තමයි. ඉතින් ඒක නිසා තුනක් අල්ලගත්ත එක ලොකුම ජයග්‍රහණයක්. මේකම දිගින් දිගට කරන්න තුනෙන් පස්සේ එන චක්‍ර වශයෙන් පේන්නේ නැහැ. නිකන් පොඩි ඉස්සීමක් පහත් වීමක් වගේ තමයි පේන්නේ. එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් පළවෙනිම පළවෙනිම බන්න උස්මේ ආස්වාද ප්‍රසවාස පේනවා. පහුවෙනකොට ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස නැති වෙනකොට අපිට පේන්නේ හුස්ම නැති වුණා කියලා තමයි. නමුත් එහෙම හුස්ම නැතිවීමක් වෙන්නේ නැහැ. මායාවීමක් වෙන්නේ. හුස්ම තියෙනවා දෙකේ වෙනස නැති වෙනවා. ඒකට අපි කියනවා බවුන්ඩරි කඩලා යනවා කියලා. සීමාව කඩලා යනවා. එතකොට හිත අන්ද බන්ද වෙනවා. හිත අපිලිවෙල වෙනවා. අපි තීන්දුව කරනවා වාර්තා කරනවා නොපෙනී ගියයි කියලා. නෑ. ඒකේ විකෘතියක් තියෙනවා. ඒක වෙන දෙයක් වශයෙන් පෙනී හිටිනවා. ඒ දේවල් අතර කළුසුදු අතර මායාව නැති වෙනවා ග්‍රේ ඒරියා රකිනවා. තපදුක නැතුව මේ දෙක මැද නොදුක් නොසුව එනවා. අදුක්කම සුඛේ එනවා. ඒක අපි වේදනාවක් විදිහට බාර ගන්නෑ. තපදුක නැති අතර මේ ඒ දැනෙන දේ අපිට දැනෙන්නේ කම්මැලිකමක් විදිහට, නීරසකමක් විදිහට. කියා ගන්න දෙයක් නැහැ කියන විදිහට. එතන තමයි අපි ආධ්‍යාත්මයේ තියෙන්නේ. එතන තමයි අපි භාෂාව, බබාගේ භාෂාව තේරුම් අරගෙන ඒක තුළ වැඩි වේලාවක් ඉන්නවනම් කාම ලෝකේ ඇත්තෙම නැහැ. රූප ලෝකේ අරූප ලෝකේ අතර තියෙන මේ දේ භාෂාව කොටු වෙන හැටි. රචනා ශිල්පයේ අසරමං වෙන හැටි. රේඛීය චින්තනය සම්පූර්ණ ග්ලෝබල් වෙන හැටි. ඉතින් එහෙම කතා කරන කට්ටියක් ඉන්නවා ලෝකේ. ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ අනේ අයද. ඉතින් අපිට ඒ ආර්ය ලෝකෙට යන්න ඕනේ නම් ආර්ය විවාහරි තේරුම් ගන්න ඕනේ. ඒකට පේන්නේ චක්‍ර තුනට පස්සේ චක්‍ර නැති වෙනවා කියලා. නැත්තම් ආශ්වාස ප්‍රශ්වාස දෙක තුනට පස්සේ ආශ්වාස ප්‍රශ්වාස නැති වෙනවා කියලා. ඒ කියන්නේ ඉච්ඡරම නැති වෙනවා කියලා නිත්‍ය ප්‍රකාශ නොකර දක්නාසුලෝ බලන්න. ඒ තුන අතර ගිවි යෑමක් සිද්ධ වෙනවා. ගිවි යෑම අන්තිමට ගිහිල්ලා නොදැනීමට මුහු වෙනවා. එතකොට භාෂාව අසරණ වෙනවා. මම අසරණ වෙනවා. සීමා මායිමවල් නැති වෙනවා. කියන්න කම්මැලි වෙනවා. භාවනාවත් එපා වෙනවා. ඉතින් ඒ ලෝකෙට තමයි අපි මේ নানা ආකාර පුරුදු හැබැයි දාලා අර හිතට අවශ්‍ය කරන ඩෝපමයින් හෝමෝන් එක දෙන්න හදනවා. දීපු ගමන් අර කාම ලෝකෙට වැටෙනවා. ආයසරයක් හොඳ නරක පේනවා. ආන්න එක පෙන්නවා කියන එකද හොඳ නොපෙන්නවා මේ කියන එකද හොඳ කියන එක හොඳට නුවණින් සල්කා බලලා දිගට භාවනා කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සියල්ල හිස්තැනකින් පටන්ගෙන හිස්තැනටම දිය වී යයි. එන දේ යන දේ ගැන ගානක් නැත. ජීවිතයට එන ගැටලු වලදී ගැටීමක් නොමැත. කොයි දේ ආවත් හිස් බැල්මෙන් පැත්තක සිට ඒ දෙස බැලිය හැකි. මේ සියල්ල මැද ජීවිතය ඔහේ ගලා යයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ගලා යන එක ඔහේ ගලා යනවායි කියලා කියන්නේ අපි මොකද්ද ඒක පිළිබඳ අකමැත්තක් තියෙනවායි කියලා. මේක නම් අපි බලන් හිටියේ. මේක නම් අපි දිනු කරන්නේ මේකට වේජ වැඩි ගෞරවයක් දීලා නිකන් නිකන් ඔහේ බකන් නිලා නින්න එපා. ඒයි වැඩි වේලාවක් ගත කරනකොට අපිට නොදැනෙන සුළු වේගයකින් මේ සක්කාය දිට්ඨිය ගෙවි යෑම සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ නීරසකම දැනීමෙන්, ඒකාකාරීකම දැනීමෙන්, එපා වීමෙන්. එහෙම නැත්නම් අපිලිවලින්. ඒ කියන්නේ ඒක ජීවත් වෙන එක තමයි තපස් රකින්නයි කියන්නේ. ඒක තමයි මහානකම කියන්නේ. ඒක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. ඉතින් ඒක දුකසේ දරා සිටීමක්. නැත්නම් ඒක මේ වෙනකොට අපි දැනෙන්න කරලා ඉවරයි. දැන් තියෙන ඒක දැන දැන දැක දැක දිගටම කරගෙන යන එකයි. ඒ නිසා මම හිතනවා මේ කියන වාසේ තේරෙනවයි කියලා. නොතේරෙන පිළිසුකුත් ඇති. එහෙම නැත්නම් ඒක නොතේරෙන අපේ හිතේ පැත්තක් ඇති. මම තේරෙන පැත්තකුත් තියෙනවා. තේරෙන පිළිසුකුත් ඉන්නවා. ඉතින් අපි වැඩියෙන් අතුරු කරන්න ඕනේ. එහෙනම් තේරුම් ගන්න උත්සාහ කරන හිතේ තියෙන මේ පැත්තත් ඒ කල්යාණ මිත්‍රයොත් එතකොට අපිට දුකසේ දරා සිටීම කෙරුවොත් සතුටුදායක මරණයක් හම්බ වෙනවා. දුකසේ දරා සිටින්න නැතුව විනෝදාංශ සඳහා යන්න ගත්තොත් කාලකන්ණි මරණයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක අපි අපේම සුභ සිද්ධිය දැනගෙන අනිවාර්යයෙන්ම මූණ දෙන්න වෙන මරණය පිළිබඳ පෙරහුරුවක් වශයෙන් සලකලා කරගෙන යන එක තමයි අපි මේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ. සෑහෙන දුටික සම්පාදනය කරගෙන තියෙනවා. ඉතුරු ටිකත් මේ ජීවිතේදීම අද ඉඳලා මරණ දවස දක්වා ඉවර කරගන්නේ මේ කියන අදහසෙන් ඉදිරිය බලනද ඒ දැක්ම පවා වටිනවා. ඒ දැක්මට අපි සම්මාදිට්ඨිය කියලා කියනවා. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
හොඳයි. එහෙමයි පලංක. එහෙමනම් සභාවට ආරම්භන සම්පන්න කතාවේ ඩිගිතුම සම්මවිල වාචිකව ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් කාටවත් ප්‍රශ්න නැහැ වගේ. අද එහෙමනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු.
ඕකාස වන්දාමි බන්තේ
තොපත්විත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ
අමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
ස්වපත්විත්වා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
ස්වපත්විත්වා
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
ස්වපත්විත්වා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වඩන්ති ආයු අන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං.
සාදු සාදු සාදු.
පත්තිත්තා අපි මේ සමුගන්නවා. අපි මයික් එක බාර දෙනවා කුසල ස්වාමීන් වහන්සේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
නිරෝෂාරි අපි පනන්.
සාදු සාදු සාදු. එහෙනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනාවලිය ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපානවලදී ධම්ම ගෞරවපූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සංසග්ගා වනතෝ ජාතෝ අසංසග්ගේන චිජ්ජති පරිත්තං දාරු මාරු ඉහ යතා සීදේ මහන්නවේ ඒවං කුසීතමාගම්ම සාදු ජීවී පිස්සීතදී තස්මාතම් පරිවජ්ජෙය්‍ය කුසීතං හීනවීරියං පවිවිත්තේහි අරියේහි පහිතත්තේහි චාහිබි නිචං ආරාධ විරියේහි පණ්ඩිතේහි සහාවසේති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, මේ අද අපි ඉදිරියෙන් තියාගත්ත ගාථාව සඳහන් වෙන සූත්‍රයේ නම විදියට භාග්‍යතුන් වහන්සේ දීලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ සංගීතකාරික ඒ භික්ෂුන් වහන්සේලා දීලා තියෙන්නේ ධාතු සංසන්දන සූත්‍රය කියලා. එතකොට මේ ධාතුන් අතර සංසන්දනයක් කියන අදහස තමයි මෙතෙන්දි ප්‍රකාශ වෙන්නේ. එතකොට අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් මේ අපි ළඟ යම් යම් ස්වභාව තියෙනවා. අපේ හිතුම් පැතුම් තියෙනවා. අපේ හැඟීම් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ අපේ හිතුම් පැතුම් අපේ හැඟීම් මත පදනම් වෙලා අපි යම් කිසි අවුරා එකක් වගේ දෙයක්, එහෙම නැත්නම් අපි යම් කිසි එනර්ජි එකක් වගේ දෙයක් නිරූපණය කරනවා, පෙන්ුම් කරනවා කියන අදහසක් අපි අපේ ඉදිරියේ තියාගත්තොත් අන්න ඒ විදිහේ ස්වභාවයක් තමයි මෙන්න මේ අවස්ථාවේදී මේ ධාතු කියන වචනෙන් සඳහන් වෙන්නේ. මේ ධාතු සංසන්දනයක්. එතකොට මේ ධාතු ස්වභාව කියන විදිහට තමයි මෙතෙන්දි මේ ඉදිරිපත් වෙන්නේ. එතකොට අපි හිතමු අපි අපේ හිතුම් පැතුම් අපි තුල තිබුණත්, අපේ හැඟීම් අපි තුල තිබුණත්, ඒවා බාහිරයට එකපාරට නොපෙනුණත්, අන්න මේ සඳහන් වෙන විස්තරයට අනුව අපිට පේන්නේ මේ දේවල් නිසා අපි යම් යම් අවුරා එකක්, එහෙම නැත්නම් එනර්ජි එකක් බාහිරයට විදහා දක්වනවා, පිට කරනවා. අන්නේ විදහා දැක්වීමට අනුව, අන්නේ පිට කිරීමට අනුව ඒහා සමාන සමාගමක්, ඒහා සමාන පිරිසක් අපි වටේ එකතු වෙන බව තමයි මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න උත්සාහ ගන්නේ. එතකොට මෙන්න මේ ධාතු කියන වචනෙන් මෙතෙන්දි ඉදිරිපත් වෙන දේ තමයි අන්න අර තමුන්ගේම හිතුම් පැතුම් ස්වභාව ඒ සංඥා අනුව අන්න තම තමුන්ගේ යම්කිසි අවුර එකක්, එනර්ජි එකක්, වයිබ්‍රේෂන් එකක් ගොඩ නැගෙනවා. අන්න ඒ වයිබ්‍රේෂන් එකට අනුව, ඒ අවුර එකට අනුව, ඒ එනර්ජි එකට අනුව අන්න වටපිටාවේ යම් යම් පිරිසක් අපිට පෑහෙන්න පුළුවන්. ඒ විදිහ අදහසක් මෙන්න මේ ධාතු, ධාතු කියන වචනේ ඉදිරිපත් කරනවා. ධාතු සංසන්දන සූත්‍රය කියලා තමයි මේකට නම යෙදිලා තියෙන්නේ. මේ මේ ධාතුන් අතර ගැළපීමක්, ධාතුන් අතර සංසන්දනයක් වගේ අදහසක් මෙතෙන්දි භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට මෙන්න මේ ධාතු කියන වචනෙන් ඉදිරිපත් වුණාට මේක පොඩ්ඩක් විමසලා බැලුවාම ඔය අද කාලේ සඳහන් කරන අවුරා එකක්, වයිබ්‍රේෂන් එකක්, එනර්ජි එකක් කියන අදහස අපිට ගලප ගන්න පුළුවන් පාටයි. අපි බලමු විමසලා මේ මොකද්ද කියන්න යන්නේ, මේ මොකද්ද මේ අදහස් කරන්නේ කියලා. එතකොට මෙතන භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සඳහා ආරම්භයක් අරගන්නේ මේ විදිහට. කියනවා මෙන්න මෙහෙම දෙයක්. තත්වයෝ අදහස් වශයෙන්, අදහස් ස්වභාවයෙන් අන්න තවත් සත්වයෝ සමග එකතු වෙනවා, සංසග්ගයකට පැමිණෙනවා. අන්න යම් යම් අදහස් තියෙනවාද එක එක්කෙනාගේ, යම් යම් හැඟීම් තියෙනවාද එක එක්කෙනාගේ, අන්නේ ස්වභාවවලට අනුව යම් කිසි විදියක එකතුවක් සංසග්ගයක් මේ සත්වය අතර සිද්ධ වෙනවා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවට මුල පුරන්. එහෙම මුල පුරලා මේකට නිකන් උදාහරණයක් පනවනවා වගේ මෙන්න මෙහෙම කියනවා. මොකද කියනවා, ලාමක අදහස් ඇති සත්වයෝ ලාමක අදහස් ඇති සත්‍යයන් සමග සැසඳෙනවා, සමාන වෙනවා, සංසග්ගයට පැමිණෙනවා. අන්න ලාමක අදහස්, ලාමක හැඟීම් තියෙන යම් යම් කෙනෙක් ඉන්නවද ඒකට අදාළ විදිහට, අන්න ඒ විදිහේ වටපිටාවක්, ඒ විදිහේම ලාමක අදහස් තියෙන පිරිසක් සමග සැසඳෙනවා, ඒ වගේ කට්ටියක් එක්ක සමාගමට පැමිණෙනවා, අර විදිහට එකතු වෙනවා කියලා ඔන්න එක අදහසක් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා, උසස් අදහස් ඇති යම් සත්වයෝ ඉන්නවද, අන්නේ උසස් අදහස් ඇති සත්වයෝ අර විදිහට උසස් අදහස් ඇති කට්ටිය සමග සැසඳෙත්, සමානවෙත්, සංසග්ගයට පැමිණෙත්. අන්න දෙවැනි පැතිකඩ මේ විදිහට යම් උසස් අදහසක් ඇති ඒ විදිහේ තැනැත්තෙක්, ඒ විදිහේ පුද්ගලයෙක් ඉන්නවද, ඒ පුද්ගලයාට අන්න වටපිටාවෙත් ඒ හා සමාන ඒ වගේ පිරිසක් සමග සැසඳෙනවා, සමාන වෙනවා, අර විදිහට සංසග්ගයට පැමිණෙනවා. ඔන්න විදිහට තමයි පටන් ගන්න. ඊට පස්සේ එහෙම කියලා මේක තව මේ තමුන් වහන්සේ ඉදිරිපත් කරන මේ නියාම ධර්මතාවය තව තව පැහැදිලි කරන්න වගේ, මේ නියාම ධර්මතාවය තවත් ස්ථිර කරන්න වගේ භාග්‍යතුන් වහන්සේ මේ කියපු කතාවම නැවතත් තව කොටස් තුනකට කඩලා ඉදිරිපත් කරන්න උත්සුක වෙනවා. එතෙන්දි කියන්නේ මොකද්ද? යටගිය දවසේ අතීතයේ, අනාතීත ගැන කියනවා, යටගිය දවසේ අතීතයේ සත්වයෝ සත්වයන් සමග මේ විදිහට ධාතු වශයෙන්, අදහස් වශයෙන් සැසඳුනාද, එක්ුණාද? අන්න ලාමක අදහස් ඇති සත්වයෝ ලාමක අදහස් ඇති සත්වයන් සමග එක්ුණා. උසස් අදහස් ඇති සත්වයෝ උසස් අදහස් ඇති සත්වයන් සමග එක්ුණා. අන්න අතීතයේ යම් යම් සැසඳීමක්, එක්වීමක් තිබුණද ඒක ඒ ආකාරයට තමයි සිද්ධ වුණේ. ඊට පස්සේ කියන අනාගත දවසෙහි මේ සත්වයෝ සත්වයන් සමග ධාතු වශයෙන්, අදහස් වශයෙන් සැසඳුනාද, එක්ුණාද? අන්න ලාමක අදහස් ඇති සත්වයෝ ලාමක අදහස් ඇති සත්වයන් සමග, උසස් අදහස් ඇති සත්වයෝ උසස් අදහස් ඇති සත්වයන් සමග සැසඳීමක්, එක්වීමක් සිද්ධ වුණා. එහෙම කියලා තුන්වෙනුව කියන වර්තමානයේ යම් කිසි සත්වයෙක් ධාතු වශයෙන්, අදහස් වශයෙන් සැසඳුනාද, එක්ුණාද? අන්න ලාමක අදහස් ඇති සත්වයෝ ලාමක අදහස් ඇති සත්වයන් සමග, උසස් අදහස් ඇති සත්වයෝ උසස් අදහස් ඇති සත්වයන් සමග සැසඳුනා, එක්ුණා කියලා ඔන්න ඔය විදිහට මේ නියාම ධර්මතාවය අතීතයටත් යම් දවසක් තියෙනවද ඒකටත් අදාළයි, අනාගතයේ යම් දවසක් තියෙනවද ඒකටත් අදාළයි, වර්තමානයේ යම් මේ කාලයක් ගෙවෙනවද ඒ කාලයටත් අදාළයි කියලා මෙන්න මේ අතීත, අනාගත, වර්තමාන කියන කාල තුනටම අදාළ විදිහට සත්‍ය වන නියාම ධර්මතාවයක් තමයි මේක කියලා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේකේ අදහස තව ටිකක් පැහැදිලි කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දේශනාවක්, ඔය විදිහේ අදහසක් තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ධාතු කියන වචනින් අර කලින් කිව්වා වගේ සඳහන් වෙන්නේ මෙන්න මේ යම් කිසි විදියක අවුරා එකක්, ভাইබ්‍රේෂන් එකක්, එනර්ජි එකක්. එතකොට ඒ අවුරා එකට, ভাইබ්‍රේෂන් එකට, එනර්ජි එකට සමාන වෙන, සැසඳෙන සත්වයෝ අන්න සංසග්ගයට, එකතුවට පැමිණෙනවා. ඒ අවුරා එකට, ভাইබ්‍රේෂන් එකට, එනර්ජි එකට සමාන වෙන සත්වයෝ තමයි අතීත කාලෙක යම් එකතුවක් සිද්ධ වුණාද අතීතෙදී එකතු වුනෙත්, ඊළඟට අනාගත කාලේ යම් විදිහක එකතුවක් සිද්ධ වෙනවාද අනාගතෙත් එකතු වුනෙත්, වර්තමානයේදී මේ සත්‍යය එකතු වෙනවාද, අන්න ඒකත් ඒ නියාම ධර්මතාවයට අදාළව තමයි කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට මේ කියන දේ මේ අපේ නිවනක් ගැන කතා කරනකොට, ප්‍රතිපදාවක් ගැන කතා කරනකොට අනේ යම් කිසි විදියක බොහොම වටිනා ඒ වගේම බොහොම බරක් නිරූපණය වෙන දෙයක්. එතකොට අපි හිතුවොත් යම්කිසි ප්‍රතිපදාවක් නිවනක් ගැන කතා කරනවා නම් ඒකේ අදහසම තමයි තමුන්ගේ යම්කිසි විදියක අදහසක් තියෙනවද? තමුන්ගේ යම්කිසි විදියක හැඟීම් තියෙනවද? තමුන්ගේ යම්කිසි විදියක අවුරා එකක් එනර්ජි එකක් තියෙනවද? ඒක පරිවර්තනය කිරීමක්. ඒක තමයි ප්‍රතිපදා කියන වචනෙන් අදහස් වෙන්නේ. මේ දැන්ට තියෙන අවුරා එක එනර්ජි එක වෙනත් අවුරා එකක් එනර්ජි එකක් බවට පරිවර්තනය කිරීමක්. ඒ විදිහේ වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ වෙනසට අදාළව ඒ විදිහේ නිවනක් කතා කිරීමට අදාළව එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවකට අදාළව බොහොම වටිනා කරුණක් තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී මේ මතක් කරන්නේ. එතකොට අපි අපේ අවුරා එකට එනර්ජි එකට සමාන සත්වයෝ සමග එකතු වෙනවා නම් අන්න යම් කිසි විදියක සංසග්ගයට පැමිණෙනවා නම් එතකොට මේ අවුරා එක වෙනස් කරනවා නම් මේ එනර්ජි එක වෙනස් කරනවා නම් අන්න එතකොට දැනට ඉන්න කට්ටිය එක ඉඳලා හරියන්නේ නැහැ කියන එක ඒ තුල ප්‍රකාශ වෙනවා. එතකොට අපි හිතුවොත් දැන් මෙතන ඉන්නවා වෙන්න පුළුවනි මේ ප්‍රතිපදාවට ආධුනික කෙනෙක්. අර තම තමුන්ගේ කාමභෝගී ජීවිතවල යෙදිලා ඒවට ප්‍රමුඛතාවය දීලා ගත කරන කෙනෙක්. එතකොට අපි හිතමු යම්කිසි ජීවිතයක් ගෙව්වා. හරිද? කාමභෝගී ජීවිතයක් යම් යම් දේවල් පිටිපස්සේ එළවමින් යම් අදහස් හිතවිලි අගය කරමින් යම් යම් හැඟීම් දියුණු කරමින් මේ විදියට ජීවිතයක් ගෙවුව බව හැබෑව. එතකොට දැන් ඔය ගෙවපු ජීවිතයට සාපේක්ෂව ඔය ගෙවපු ජීවිතයට ගැලපෙන පෑහෙන යහළු මිත්‍රයෝ ටිකක් ඥාතීන් ටිකකුත් අපි අපිට එකතු වෙලා තියෙනවා. එහෙම තමයි, ඒක තමයි යථාර්ථය. හරිද? ඒ විදිහේ කට්ටියක් තමයි වටපිටාව එකතු වෙලා ඉන්නේ. ඒ විදිහේ යාළු මිත්‍රයෝ ටිකක් තමයි ඉන්නේ. ඒ විදිහේ නෝන මහත්තයලා තමයි ඔය සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ විදිහේ අවුරා එකක් අපි ගොඩනගාගෙන තියෙනවා. අපිට අදාළ අපේ හැඟීම් හිතිලි වලට ගැලපෙන පිරිසක් නොදැනීම අපේ වටේ එකතු වෙලා තියෙනවා. ඒගොල්ලෝ අන්න මේ විදිහට සැසඳිලා පෑහිලා තියෙනවා. සාමාන්‍යයෙන් දැන් කසාද බැඳපු කට්ටිය වුණත් ටික කාලයක් යනකොට නිකන් දෙන්නාම එක වගේ වෙන පෙනුමක් නිකන්. මේක නිකන් මේ සහෝදර සහෝදරියෝ වගේ නිකන් එක වගේ පෙනුමක්, එක වගේ අදහස්, පෑහෙන හැඟීම්, ඔය වගේ අදහසක්, ඔය විදිහේ ස්වභාවයක් මත් වෙලා එනවා. ඒ මොකද උනේ? අන්න අර අවුරායක අර කියන ධාතු ස්වභාව හොඳට සැසඳුණා, ගැලපුණා. එතකොට ඒකට අනුව අන්න අර දෙදෙනාගේ පිස්සුව සම වෙනවා. ඒ ඔහොම වටපිටාවක් තමයි අපේ ජීවිතවල අපි ගොඩනගාගෙන තියෙන්නේ. එතකොට දැන් මේ ප්‍රතිපදාවක් මේ විදිහේ නිවනක් කියන එකේ අදහස තමයි ඔය කියන අවුරා එක වෙනුවට වෙනස්ම විදිහක අවුරා එකක්, වෙනස්ම විදිහක හිතිවිලි, වෙනස්ම විදිහක හැඟීම් එන්නේ වගේ වටපිටාවකට යාමක් තමයි අදහස් වෙන්නේ. එතකොට එහෙම යනවා නම් ඔය ඉන්න පිරිසගේ ලොකු ඩ්‍රැගින් ෆෝස් එකක් වගේ තියෙනවා. ඒගොල්ලෝ අපිව ඔය ඉන්න පරිසරේ, ඔය ඉන්න ධාතු ස්වභාවේ, ඔය ඉන්න හැඟීම් හිතිවිලි තුල රඳව ගන්න ලොකු බලපෑමක් ඒගොල්ලෝ පැත්තෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිද්ධ වෙනවා. යම් යම් යාළු පිරිසක් ඉන්නවද, යම් යම් ආශ්‍රය කරන පිරිසක් ඉන්නවද, යම් යම් පවුලේ පිරිසක් ඉන්නවද, ඒගොල්ලෝ ඔක්කොම අර පෑහෙන කට්ටිය. ඒතකොට ඒගොල්ලන්ගේ තියෙනවා අර ඒ දැනට තියෙන තත්ත්වය තුල රඳවා ගැනීමේ ඩ්‍රැගින් ෆෝස් එකක්. එහෙම නැත්නම් ඒ තුල රඳවා ගන්න දරන බලයක්, ක්‍රියාකාරීත්වයක් ඒගොල්ල දැනුවත්ව හරි නොදැනුවත්ව හරි සිද්ධ කරනවා. එතකොට එහෙනම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අර විදිහේ වෙනස් විදියක අවුරා එකක් ගොඩනගා ගන්න. අර විදියට හිත තුල කලබල ගති, කෝප ගති, අර විදියේ නොයෙකුත් දේවල් වෙනුවට අන්න අර විදියේ හිත තුල විවේකයක්, සාමයක් ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙනවා නම් එයාට මේ ඉන්න තැන ඉඳලා වෙනස් විදියක අවුරා එකකට, වෙනස් ධාතු ස්වභාවයකට යන්න අවශ්‍ය වෙනවා. එතකොට එහෙනම් මේ ශාසනයක් මේ ප්‍රතිපදාවක් ගැන කතා කරනකොට අර ආනන්ද හාමුදුරුවෝ එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යතුන් වහන්ස මේ ප්‍රතිපදාව දිහා බලනකොට, මේ ශාසනය දිහා බලනකොට මට හිතෙන දේ තමයි, මට දැනෙන දේ තමයි මේ ශාසනයෙන් හරි අඩක්ම වෙන්නේ මේ කල්යාණ මිත්‍රාශ්‍රය. ඒක තමයි මේ ශාසනයෙන් හරි අඩක්ම වෙන්නේ මට මේ දැනෙන විදියට, හිතෙන විදියට කියලා ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නේ මෙන්න මේ හැඟීම. මෙන්න මේ ධාතු වශයෙන් සත්වයෝ සංසන්දනයක්, ගැළපීමක් සිද්ධ වෙනවා නම් කෙනෙක් තමුන්ගේ තියෙන යථා ස්වභාවය, දැනට තියෙන ස්වභාවය වෙනස් කරගෙන ප්‍රතිපදාවක් නිවනක් දිහාවට යන්න කැමති නම් ඒ තැනැත්තාට වෙනස් විදියක ධාතු ස්වභාවයක්, වෙනස් විදියක අවුරා එකක්, එනර්ජි එකක් දක්වා යන ගමනක් තමයි මේ තියෙන්නේ. එතකොට එන ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? මේ ශාසනයෙන් අඩක්ම වෙන්නේ භාග්‍යතුන් වහන්ස මෙන්න මේ අපි බලාපොරොත්තු වෙන විදිහේ අවුරා එකක්, අපි බලාපොරොත්තු වෙන විදිහේ එනර්ජි එකක් සහිත මිනිස්සු ආශ්‍රය කිරීම. මේක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ. මේ පොසිටිව් පැත්තට, ඒ සුදුසු, ඒ ප්‍රතිපදාවට ගැළපෙන, නිවනකට ගැළපෙන පිරිසක්, ඒ විදිහේ ආශ්‍රයක් ඇති කරගන්නවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ හරි අඩක්ම වෙන්නේ කියලා ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ ඒක නිවැරදි කරනවා. නිවැරදි කළා මොකද්ද කියන්නේ? නෑ නෑ ආනන්ද, හරි අඩක් නෙවෙයි මේ ශාසනයම වෙන්නේ, මේ ප්‍රතිපදාවම වෙන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රාශ්‍රයක්ම තමයි. අන්න භාග්‍යතුන් වහන්සේ 150 තියුණ එක 100%කට වැඩි කරා. වැඩි කළා කියන්නේ මොකද්ද? අන්න යම්කිසි කෙනෙක් මේ විදිහේ නිවනක් ප්‍රතිපදාවක් දිහාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ කෙනාට අන්න අදාළ වෙන්නේ මෙන්න මේ කියන ධාතු ස්වභාව වෙනස් කිරීමක්. ඒ ධාතු ස්වභාව, ඒ අවුර එක වෙනස් කරගන්න නම් තමුන් දැන් ඉන්න පිරිසගේ ඒ තියෙන බලපෑම, ඒ තියෙන ගම්මිතාවය හරියන්නේ නැහැ. ඒගොල්ලෝ අපි අර ඉන්න තත්ත්වේ තියාගන්න ලොකු උත්සාහයක් දරනවා. දැනුවත් හෝ නැදැනුවත්, මම කියන්නේ දැනුවත්වම කියලා, නොදැනුවත්ව හරි ඒ දේ සිද්ධ වෙනවා. හරිද? එතකොට අපි බලාපොරොත්තු වෙනවා නම්, ප්‍රතිපදාවක් ගැන, නිවනක් ගැන අදහසක් තියෙනවා නම් අපිට වෙනස් විදියක පිරිසකගේ ආශ්‍රයක් අවශ්‍ය වෙනවා. මේක තමයි මේ ශාසනය කියන්නේ, වෙනස් විදියක පිරිසක් ආශ්‍රය කිරීමක්. ඔය අපි ගත්තොත් මංගල සූත්‍රයේ ඒ මංගල කරුණු අතර සඳහන් වෙන ඔන්න ඔය ආශ්‍රය ක්‍රමානුකූලව වර්ධනය කරගන්න විදිය. අර විදියට පොඩියට පටන් අරන් ටිකෙන් ටික ටිකෙන් ටික කොහොමද මේ ආශ්‍රය, මේ බලාපොරොත්තු වෙන විදිහේ ධාතු ස්වභාවයක් කවුරා එකක් කොහොමද ලං කරගන්නේ කියන අදහස හරියට නිකන් පඩිපෙලක් නගිනා වගේ පියවරෙන් පියවර සඳහන් වෙනවා. පටන් ගන්නෙම මොකෙන්ද? අන්න අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. ඔතනින් තමයි පටන් ගන්න. ඔතනින් පටන් අරන් අන්න ටික ටික ඉස්සරහට යනකොට අන්න සඳහන් වෙනවා මේ පැවිද්දෝ දකින්න යනවා. දකින්න යනවා. සුදුසු කාලෙදී ධර්මයට ඇහුම්කන් දෙනවා. තවත් මංගල කරුණක්. ඊට පස්සේ අවසානයේ ධර්ම සාකච්ඡා කරනවා. තවත් මංගල කරුණක් කියලා කියලා උඩට උඩට අරන් ගිහිල්ලා අන්තිමට තමයි තපෝච බ්‍රහ්මචරියෝච ඔන්න ඔය විදිහේ අදහසක් ඉදිරිපත් වෙන්නේ. එතකොට හරියට නිකන් අර පඩි පෙළක නගගෙන උඩට අරන් යනා වගේ මේ මංගල කරුණවල උනත් මෙන්න මේ විදිහට මේ තමුන්ගේ තියෙන අවුරා එක වෙනස් කර ගැනීමක්, නිවන දිහාවට යාමක්, ප්‍රතිපදාවක් ගැන කතා කරනකොට මෙන්න මේ කල්යාණ මිත්‍රාශ්‍රයක් කියන එක කොච්චර වැදගත්ද කියන එක දැනුවත් විය යුතුයි. ඒ දැනුවත් භාවය නැත්තම්, ඒ අනුග්‍රහය නැත්තම් ගොඩාක් වෙලාවට එන්නේ මොකද? අර ඉන්න තැනම ඉන්න පුළුවන්. ඒක නම් බොහොම සත්‍යක්. ඒගොල්ලෝ දැනුවත්ව හරි නොදැනුවත්ව හරි අපි එතන තියාගන්නවා. හරි, කියන්නේ නිකන් මේ ඔච්චර ප්‍රඥාවන්ත වෙන්න යන්න එපා. මගේ මෝඩකම ටිකක් බාරගන්න බැරිද කියලා අහනවා. අපිව අතහැරලා නිවන් යන්නේ යන්නේ අපිවත් අරගෙන යන්න බැරිද කියලා අහනවා. ඔය දැනුවත්ව අහන අවස්ථා. නොදැනුවත්ව කොතෙකුත් ඔය දේ එහෙම සිද්ධ වෙනවා. ඒක නිසා අනේ යම්කිසි විදියක දැනට ඉන්න පිරිසක් ඉන්න පුළුවන්. ඒගොල්ලන්ව ප්‍රතික්ෂේප කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙම දමලා ගහලා ඒ මිනිස්සුන්ට නිග්‍රහ කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට දැනගන්න මේ මම මේ කරන ආශ්‍රය කොච්චර බලපානවද කියන එක. ඒක දැනගෙන යම්කිසි විදියක අර බලාපොරොත්තු වෙන විදිහේ ආශ්‍රයක් සිද්ධ කරන්න. ඒ විදිහේ ධාතු ස්වභාවයක් ටිකෙන් ටික තමන්ගේ ජීවිතේට ලං කරගන්න. ඒ ලං කරනකොට අන්න මොකද වෙන්නේ? අර යම්කිසි විදියක මේ පරණ පිරිස් හැලිලා දුරස් වෙලා කාලෙත් එක්ක මගහැරිලා යන ගතියකුත් තියෙනවා. දැන් අපි හිතමු ප්‍රතිපදාවක් නිවනක් දිහාවට අපේ ප්‍රමුඛතා වෙනස් වුනහම, අපේ ප්‍රයොරිටීස් වෙනස් වුනහම අන්න මොකද වෙන්නේ? ටික කාලෙකදී ඔය පරණ යාළුව නොගැලපෙන ගතියක්, ඒගොල්ලන්ගේ හැඟීම් හිතවිලි අපිත් එක්ක ගැලපෙන්නේ නැති ගතියක්, ඒගොල්ලන්ගේ එක්ක කාලේ වැය කිරීම, කාලේ ගෙවීම එච්චර ප්‍රිය නොවන ස්වභාවයක් වගේ දෙයක් ටිකෙන් ටික මතුවලා එනවා. ඒක අවුරුදු ගණනක වෙනසක් කියලා අපිට කිව්ව හැකි. කෙසේ නමුත් අන්න තේරුම් ගත යුත්තේ තමයි මේ විදිහේ වෙනසක් සිද්ධ වෙනවා. ඒ මිනිස්සුන්ට නිග්‍රහ කළා, දමලා ගහලා, තමුසලා එක්ක ඉඳලා හරියන්නේ නැහැ කියන එකක් කියලා මෝඩකම විදහා දක්වන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට තමුන් බලාපොරොත්තු වෙන විදිහේ ආශ්‍රයක් ක්‍රමානුකූලව ඇති කරගන්න. තමුන් අගය කරන්න විදිහේ ආශ්‍රයක් ක්‍රමානුකූලව ඇති කරගන්න. ඒක අන්න අපේ ජීවිත පරිවර්තනය කිරීම සඳහා ඔය තියෙන අවුරයක එනර්ජි එක වෙනස් කර ගැනීම සඳහා ගොඩක් අවශ්‍යයි. ඒ අනුග්‍රහය කරේ නැත්තම් ඔය ඉන්න තැනම ඉන්න පුළුවනි, ඒකේ නම් සැකයක් නැහැ. නමුත් අර බලාපොරොත්තු වෙන වෙනස සිද්ධ කරගන්න පුළුවන් වෙයිද කියන එක සැකයි. හරි, එහෙම අදහසක් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. ඔය දේම මේ නූතන ලෝකයේ තුලත් යම් පමණකට සඳහන් වෙනවා. දහම කියන අදහසින් නැතත් අපි හිතමු අන්න දියුණු වෙන්න බලාපොරොත්තු වෙන තරුණයෙක්, ව්‍යාපාර කටයුතු කරන්න බලාපොරොත්තු වෙන තරුණයෙක්, අන්න ඒකට හරියන රෝල් මොඩල් එකක් හදා ගන්නවා. මේ වගේ ව්‍යාපාරිකයෙක් තමයි මම ඒගොල්ලෝ ඉදිරියෙන් තියාගන්නවා. ඒ තැනැත්තාව ආදර්ශයට අරගෙන ඒ තැනැත්තාගේ ස්වභාව අගය කරමින් තමයි මේ ව්‍යාපාරික ආධුනික ව්‍යාපාරිකයා කියමුකෝ නේද? එයා අර විදිහ ව්‍යාපාරයක් ගොඩනගා ගන්න කැමති. එතකොට අන්න ඒ හා ගැලපෙන පුද්ගලයෙක්, ඒ වගේ තැනැත්තෙක් අගය කරමින්, ඒ වගේ තැනැත්තෙක් ආදර්ශයට ගනිමින් මේ තැනැත්තා කටයුතු කරනවා. දැන් ඔය පහුගිය දවසක ඔය ඉන්දියාවේ ටාටා ගෲප් එකේ ඒ ලොක්කා නැති වුණානේ. අන්න එහාව ගොඩ දෙනෙක් නිකන් ඉදිරියෙන් තියාගෙන ආදර්ශයට අරගත්ත මිනිස්සෙක්. නිකන් ඉන්දියාවටම නිකන් ඒ රටටම නිකන් ලොකු බලපෑමක් කරපු මිනිස්සෙක්. අන්න එයා වගේ කෙනෙක් ඉදිරියෙන් තියාගෙන ඒ ආධුනික ව්‍යාපාරිකයෝ අන්න මේ වගේ ව්‍යාපාරයක් මම ගොඩනගා ගන්නවා, මේ වගේ ධාතු ස්වභාවයක් මම ලං කර ගන්නවා, මේ වගේ අවුරා එකක් මම ලං කර ගන්නවා කියන විදිහේ අදහසකින් රෝල් මොඩල් එකක් ඉදිරියෙන් තියාගෙන කටයුතු කරනවා. ඉතින් ඒ වගේ දෙයක් මේ ලෝක සම්මත සමාජය තුලත් අපිට දැක දැනගන්න පුළුවන්. දැන් ඔය අද කාලේ පහළ වෙන ඔය ජෙනරේෂන් Z කියලා නේද ඒගොල්ලන්ට කියන්නේ. ඔය අලුත් තරුණ වයසේ ඉන්න, යෞවන වයසේ ඉන්න දරුවෝ, ඒගොල්ලොන්ගේ රෝල් මොඩල්ස් කවුද? එක්කෝ ක්‍රීඩකයෙක්, එක්කෝ අර ගායකයෙක්, එක්කෝ කවුරු හරි ස්ටාර් කෙනෙක්. ඔන්න ඔය විදිහේ අන්න කාවහරි තමයි ඒගොල්ලෝ රෝල් මොඩල් එක විදිහට තියාගෙන ඉන්නේ. ඒකේ භයානකත්වය මොකද්ද? අර නිකන් ලස්සන්ට සින්දු කිව්ව පමණින් මිනිස්සුන්ගේ ධාතු ස්වභාවය වටිනවා වෙන්නේ නෑනේ. එතකොට සමහර විට කිසිම ගුණධර්මයක් නැති මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අර සින්දු විතරක් කියන්න පුළුවන් කෙනෙක්, නැත්තම් රඟපාන්න පුළුවන් විතරක් පුළුවන් කෙනෙක්. ඉතින් මනුස්ස ගුණධර්මයක් නැති අර විදිහේ පෞද්ගලික ජීවිතවල ඒ විදිහේ ස්ටේජ් එකෙන් බිමට බැස්සහම කිසිම සාර්ථකත්වයක් නැති වගේ ජීවිත ගත කරන කෙනෙක් අන්න පිස්සුවෙන් වගේ රෝල් මොඩල් එකක් බවට පත් කරගත්තහම මොකද වෙන්නේ? අනේ ඉතින් සොරි තමයි, නැත්තම් අබ්බසරණයි කියලා කියන්නේ නේද? එහෙම තමයි. ඉතින් ඒ විදිහේ ව්‍යසනයක් ඔය තරුණ පරම්පරාවලට, යෝන් පරම්පරාවලට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ රෝල් මොඩල්ස් සමහර විට ඔය මොනවද කොරියන් ඩ්‍රාමා වල ඒ වගේ වල කට්ටිය තමයි. ඒ විදිහේ අමුතු අමුතු රෝල් මොඩල්ස් තියාගත්තාම ඉතින් ඒ විදිහට අදාළ පිස්සුවක්, ඒ විදිහේ ජීවිතයක්, ඒ විදිහේ ස්ටේජ් එකක විතරක් සාර්ථක, ස්ටේජ් එකෙන් බිමට බැසාම අසාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙම කට්ටි ඉන්නවනේ නිකන් හරියට ලස්සන්ට ඇඳ පැළඳගෙන රඟනෝ ස්ටේජ් එකේ. සභාවකට ගියාම මෙන්න බලන්න මගේ අධ්‍යාපන කටයුතු, මෙන්න බලන්න මගේ නෝනා මහත්තයා, මෙන්න බලන්න මගේ රැකී රක්ෂා කියලා අන්න පෙන්නුම් කරනවා. හැබැයි ඒ සභාවෙන් පිටට ඇවිල්ලා තමුන්ගේ ඇත්ත ජීවිතය ලැබිලා බැලුවොත් තනි කර තියෙන හාත්පස පැතිරුණු අසාර්ථකත්වයක්. හාත්පස පැතිරුණු ගෙදර මිනිස්සුන්ව, ගෙදර මිනිස්සුවත් ගරු කරන්නේ. ගෙදර පිට මිනිස්සු ගැන කොමන කතාවද? ඉතින් එන්නේ විදිහේ යථාර්ථයක් ගොඩනගා ගන්න පුළුවනි ඒ විදිහේ රෝල් මොඩල්ස් ඉදිරියෙන් තියාගත්තොත්. කෙසේ නමුත් මෙන්න මේ කියන අදහස මම හිතනවා මේ පිරිසට පැහැදිලි ඇති කියලා. එතකොට අර විදිහට ව්‍යාපාර ශේෂ්ත්‍රේ වුණත් අන්න රෝල් මොඩල් එකක් විදිහට ගැලපෙන, ඒ විදිහ යන්න බලාපොරොත්තු වෙන, ඒ විදිහේ ඉලක්කයක් තියාගෙන කටයුතු කිරීම මේ ලෝක සම්මත දෙයක්. ඒ රෝල් මොඩල් එකක බලපෑම පොතෙකුත් කීම තව තව ස්ථීර කරන ප්‍රකාශයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ නියාම ධර්මතාවයක් විදිහට. අතීතේ, අනාගතේ, වර්තමානයේ යම් තාක් සත්‍යයෝ එකතු වුණාද මේ ධාතු තමයි සැසඳුනේ. ධාතු තමයි සැසඳුනේ. එහෙම සැසඳෙනවා නම් අන තම තමුන්ගේ නිවනක් ප්‍රතිපදාවක් ගැන කතා කරනකොට, ශාසනය ගැන කතා කරනකොට කල්ලාණ මිත්‍රාශ්‍රය තමයි මේ මුළු ශාසනයම කියන්න හේතුව එතන අපිට හඳුන ගන්න පුළුවනි. ඉතින් ඔන්න ඔය කී අදහස අපි සමහරවිට බලමු නිකන් අර නිකන් රහත් වෙන්න කැමති කෙනෙක්, රහතෙක් වගේ ඉන්න උත්සාහ ගන්නවා, රහතුන්ව ආශ්‍රය කරනවා. හරි, එහෙම හිතමුකෝ. එතකොට දැන් හැබැයි දැන් අද කාලේ ඕකේ අනතුර තියෙන්නේ දැන් සෑහෙන ඉන්නවනේ රහත් බව ප්‍රකාශ කරන කට්ටිය. ඒ වගේ කෙනෙක්ට අහුනොත් ඉතින් ඉවරෙට ඉවරයි. පහුගිය දවසක අපි කොහෙදෝ ගියා, එතන ඉඳපු ඒ ස්ථානේ පූජ කරපු, ඒ වැඩ කටයුතු කරපු ඒ මහත්තයා මේ ටිකක් වෙලා ගිහිල්ලා එයාගේ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරනවා. මගේ නෝනා මෙහෙම හොඳට අධ්‍යාපනය ලැබපු කෙනෙක්, මේ ලොකු ආයතනයක වැඩ කරේ, මේ එයාට තියෙනවා මොකද්ද මේ 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 ආචාර්ය උපාධියකුත් තියෙනවා, හැබැයි ස්වාමීන් වහන්ස දැන් නිගණ්ඨයෝ ටිකක්ගේ සරණ ගිහිල්ලා, නිගණ්ඨයෝ සිකකගේ සරණ ගිහිල්ලා ඉතින් මාර වැඩේ වෙලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් එහෙම රහත් බව ප්‍රකාශ කරන කට්ටිය නම් ගොඩ දෙනෙක් ඉන්න පුළුවන්. ඊට පස්සේ මහත්තයා කියනවා මේ බලා හිතා ගන්න බෑනේ, මෙයාගේ මේ අධ්‍යාපන කටයුතු අධ්‍යාපන මට්ටම් දිහා බැලුවහම, මෙයා කරපු රැකී රක්ෂා දිහා බැලුවහම මෙහෙම රැවටිල්ලක් රැවටෙයි කියලා හිතා ගන්න බෑලු. එහෙමයි කියනවා නේද ඔය කට්ටිය කියනවා මේ මේ ඔය ගම්වල මිනිස්සු නම් ඉතින් රැවටෙන එක ස්වභාවිකයි, ඒ මිනිස්සු මේ ලෝකේ දැකලා නැහැ, මේ දේවල් අඳුනන්නේ නෑ. හැබැයි කොළඹ පැත්තේ මිනිස්සු නම් එහෙම නෑ කියලා. එහෙම කියන කට්ටිය ඉන්නවා. අධ්‍යාපනය නැති මිනිස්සු තමයි මේ විදිහට මේ රැවටෙන්නේ. අධ්‍යාපනයේ තියෙන කට්ටිය නම් එහෙම රැවටෙන්නේ නෑ කියලා. නමුත් ඔන්න වගේ කතාවක් අහලා බැලුවාම අර උගත්කම තියුණ පමණින් සාර්ථක නෑ කියන එක හොඳට පේනවා. හරි. ඒකෙම්ම නොරැවටීන්නේ නෑ. ඊට පස්සේ ඔය කොළඹ අහස පීරන තට්ටු නිවාස, ඒ අලුත්ම නිවාසවල ජීවත් වෙන මිනිස්සු නිකන් හරි මොඩර්න්, කිසිම නිකන් ඒ විදිහේ වැරදි ඇදහිලි නැතුව ඇති මේ ලෝකේ දැකලා තියෙන කට්ටිය කියලා අපි හිතුවට මොකද ඒ වගේ තට්ටු නිවාසයකට ගිහිල්ලා පොඩ්ඩක් ඒ මිනිස්සුන් ආශ්‍රය කරන්න ලැබුණොත් අර ලංකාවේ කොළඹ මැද ඉහළම උසස්ම අපාර්ට්මන්ට් වල ජීවත් වෙන මිනිස්සු පවා සමහර විට එන නිකන් අර වනවාසී ඇදහිලි තමයි තියෙන්නේ. ඈ එහෙම තට්ටි ඉන්නවා. එහෙම කට්ටි ඉන්නවා. ඒක මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. ඉතින් ගිහිල්ලා ඔකම කතා බලලා මේ කතා කරනකොට ටිකක් වෙලා යනකොට සම්පූර්ණ ෆුල් අවුට්. අවුට් කියන්නේ හන්දම් අවුට් එකක්. මේ බ්‍රහ්ම ලෝකෙන් කවුදෝ පණිවිඩය වෙනවලු. ඒ කෙනාගේ දහම තමයිලු ඒගොල්ලෝ අනුගමනය කරන්නේ. ඔබ වහන්සේටත් ඔන්නම් දෙන්නම් කිව්වා. මම ඉතින් අනේ කටට මොනවදෝ නලියගෙන ආවා කියන්න මම ඉතින් මුකුත් නොකිය අද නැතුව නිකන් ඉඳියා. ඉතින් ඒක තමයි ඒගොල්ලොන්ට ඒ කොච්චර ආශ්‍රය කරත් යන්නේ හිත අතෙන්ට. ඒක වැඩි. ඒ පිරිසගේ අතීතය බැලුවාම ඔය කටුකුරුන් දෙස්වාමීන් වහන්සේ එහෙම ගොඩාක් ළඟින් ආශ්‍රය කළා තියෙනවා. හැබැයි අදහන්නේ වෙන කවුදෝ? අදහන්නේ වෙන කවුදෝ මේ දහම මෙච්චර පෑදිලි කළා, විස්තර කළා, ඉදිරිපත් කරපු ඒ ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රය ලැබිලා තියෙනවා. හැබැයි අදහන්නේ වෙන කවුදෝ, කොහෙදෝ භූත පොඩි එකෙක් කපෙන්ලා මගෙන් අහනවා, මෙයා දිහා බැලුවාම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මොනවද පේන්නේ කියලා. අයියෝ මං කල්පනා කරා කොයි වෙලාවෙද මෙතනින් එළියට පැනගන්නේ, අර තට්ටු නිවාසෙන් පයින්න තරමට නේද අපහසුතාවයක්. ඒක තමයි වැඩි. ඒක තමයි වැඩි. ඉතින් ওই වදියේ තට්ටු නිවාසවල ඉන්දිය පමණින් අර විදිහ අහස සූරණ ගොඩ නැගිලි වල ඉන්දිය පමණින් අධ්‍යාපන මට්ටම් තිබුණු පමණින් අපිට කියන්න බෑ ඒගොල්ලොන්ගේ ආශ්‍රය නිවැරදි කියලා. ඒක නිසා අද කාලේ රහත් බව ප්‍රකාශ කරන කට්ටිය ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට අපි හිතමුකෝ ඇත්ත රහතෙක් කියලා හඳුනගන්න පුරුදුම් පිරිසක්, එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවේ ඉන්න පිරිසක්, අන්න ඒ විදිහේ පිරිසක් අගය කරමින් කල් ගෙව්වොත්, තමනුත් ඒ වගේ කටයුතු කරොත්, අන්න මේ කියන ධාතු ස්වභාවය ලං කරගන්න, නිවනක් දිහාවට යන ඒ අවුර එකක් ගොඩනගා ගන්න අපිට එච්චරම අමාරු වෙන එකක් නැහැ. ඒ විදිහේ රහතෙක් අඳුනගන්න විදිහ තමයි අනිදස්සන තමයි. ඉතින් ඒගොල්ලොන්ගේ ස්වභාවය කියන්නේ විදහා දක්වන්නේ නැහැ, නිකන් අර නිකන් පිරිසක් අතරේ කැපී පෙනෙන ස්වභාවය අඩුයි. එහෙම අඩුයි. ඒ විදිහේ නිකන් කලර්ස් පෙනෙන්නේ නැහැ විවරණ වෙලා. ඒවටද අපේ ආකර්ෂණය තියෙන්නේ කියන එක ප්‍රශ්නයක්. ඊට පස්සේ ഘോഷාව නැහැ. නිහඬ බව තමයි රජ කරන්නේ. ഘോഷාව දැන් අද කාලේ හැටියට ഘോഷාවනේ අපේ අවධානය ගන්න. වැඩියෙන්ම ഘോഷා කරන කෙනා ගාව සත්‍ය තියෙනවා කියලා අපි හිතනවා. ඒක තමයි යථාර්ථය. ඒක නෙවෙයි පොලිටිකල් කැම්පේන්ස් කියන්නේ ඒවා තනිකර. මාකටිං කැම්පේන් කියන්නේ ඒවා. එකම බොරුව 50,400 කිව්වොත් සත්‍ය වෙනවා කියලා අන්න කෝට් එකක් තියෙනවා. අට්ටි කල්පනා කරනවා මේ 50,404 වෙනි පාර මොකද්ද මේ කියලා. නෑ ඒක නිකන් නම්බරයක්. ඒ කියන්නේ මේකම බොරු නැවත නැවත කීම තුල අන්න කොහොමද මේ විදිහේ ඒක සත්‍යයක් බවට පත් වෙන්නේ. ඒක තමයි තන්නේ කරම යන්නේ මේ දවස්වල. එක එක බොරු හැමෝම ඇවිල්ලා නැවත නැවත කියනවා. අරක කොරා, මේක කරා, අරක ඉවරයි, මේක ඉවරයි කියලා 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 කියනකොට අනේ ඔය කවුරු හරි මග තොටේදී හම්බෙන එක්කෙනෙක්ගෙන් පොඩ්ඩක් කතා කරලා බැලු. මෙහෙම දෙයක් වෙලා නේ. ඒ මනුස්සයාට ඒක සත්‍යයි. දෙන්නේ විදිහේ අත්‍යාර්ථයක් තියෙන. ඒක නිසා අපිට හිතන්න බෑ මේ ഘോഷාව තුල ඉඳී කියලා රහතෙක්. නමුත් අර නිහඬ බව තුල නම් ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ විදිහ අඳුන ගන්න අපහසු බව හැබෑව අඳුන ගන්න එක ගැන නිර්දේශ ඉදිරිපත් කරන්නත් අමාරුයි. කෙසේ නමුත් මම මේ කියන්න උත්සාහ ගන්නේ තමනුත් රහතෙක් වගේ ඉඳියොත්, රහත් බව සහිත පිරිසක් ආශ්‍රය කරොත්, අන්න ඒ බලපෑම ප්‍රතිපදාවකට නිවනකට බොහෝ දුරට අදාළයි. මේ තමයි මේ ඉදිරිපත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ගැඹුරු කරුණක් ඉදිරිපත් කළා. මේ ගාථාව තුළ ලබා දෙන්නේ මේකට එක උදාහරණයක් විතරයි. නැත්තම් ගාථාව මේ පොඩ්ඩක් පස්සට දැන් මේකයි ගාථාව ඉදිරියෙන් තියාගත්තොත් හිතෙනවා මේ වෙන තැනකට අවධානය යනවා. එතන තියෙන වෙන දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පෙන්නන්නේ මේ ධාතු ස්වභාව සැසඳීමට එක උදාහරණයක් තමයි මේ ගාථාව තුළින් පෙන්නුම් කරන්නේ. එතකොට එතන මොකද තියෙන්නේ කියලා බැලුවොත් සංසග්ගාවනතෝ ජහතෝ අසංසග්ගේන චිජ්ජති පරිත්තං දාරු මාරු ඉහ යතස්සීදේ මහනවි. අන සංසග්ගාවනතෝ ජාතෝ, මේ එක්ව යෙදීමකින් සංසර්ගයෙන් කෙලෙස් වනයක්, වනයක් කිව්වම විතර නිකන් කුෂ්ඨයක් කියලා ගන්නත් පුළුවන්, කෙලෙස් වනයක් හට ගන්නවා. මේ විදිහේ කුෂ්ඨයක් හට ගන්නවා. ඔයාගේ කුෂ්ඨේ මටත් හැදෙනවා කියලා තමයි මේ කියන්නේ. මේ නෑ එකට ඉන්නකොට මොකද වෙන්නේ? අර කුෂ්ඨේ හැදෙනවා. ඔය බල්ලොන්ට එහෙම තියෙන්නේ, එකෙට කටුව කනවා හැදුන ගමන් අනිත් එවුන් ඔක්කොම ටික දවසකින් අර නිකන් හොඳ ගානකට විකුණන්න පුළුවන් ලොම් නැති බල්ල జాතියක් බවට පත් වෙනවා. මෙහෙ විකුණන්න බෑ. ඔය ඇමරිකාවට වගේ අරන් ගිහලා දුන්නා නම් හොඳම බ්‍රෑන්ඩ් එකක බල්ලෙක් කියලා දෙන්න පුළුවන්. වෙන මුකුත් දෙමේ අර කටුව කාලා. හරි. එතකොට අන්න ඒ විදිහේ කුෂ්ඨයක් වගේ එකක් අන්න බෝ වෙනවා මේ සංසර්ගයෙන්. මේ විදිහේ මේ එකතුව වැසීමෙන් තමයි මේ දේ වෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. අසංසග්ගේන චිජ්ජති. මේ විදිහට සංසර්ගයෙන් නැතුව ඉඳියොත්, එක්ව නොසිටියොත් ඒකෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් ඒ කුෂ්ඨය දුරු වෙනවා කියන වගේ අදහසක් තමයි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ කියනවා පරිත්තං දාරු මාරු ඉහ යතා සීදේ මහන්නොයි. අන්න කුඩා ලී පහුරක නැගිලා යම් කිසි කෙනෙක් මහා මොහොත තරණය කරන්න ගියාද, එයා ගිලිලා මිසක් වෙන දෙයකට, වෙන ඉලක්කයක්, වෙන ප්‍රතිඵලයක් ලං කරගන්නේ නැහැ. කුඩා ලී පහුරකට නැගලා මේ මහා මොහොතේ යන්න ගියොත් අන්න ගිලීම හැර වෙන මුකුත් ලැබෙන්නේ නැහැ. එතකොට මේ ආශ්‍රය හරියට මහා මොහොත වගේ කියලා තමයි මේ ඉදිරිපත් වෙන්නේ. පොඩි ලී පහුරක නැගලා ඉඳියයි කියලා ඒකෙන් බේරෙන්න බෑ. හරි. ඔය මහා මොහොත කියන එකත් පොඩ්ඩක් ගැඹුරු මොහොතට ගිහිල්ලා බලන්න ඕනේ. මහා මොහොතේ රඟේ සමහර වෙලාවට අඩි 100 අමාරෙ මහා රැලි ගහනවා ඔය නැව්වලට තුඩින්. ඒ එහෙම යනකොට ඒ විදිහේ ප්‍රබල බලපෑමක් එනවා නම් අර විදිහේ ලී පහුරක නැගිලා මේ මුහුද තරණය කරනවා කියන එක කුමන කතාවක්ද? එතකොට මෙන්න මේ විදිහේ කුෂ්ඨයක් වනයක් මේ ආශ්‍රය නිසා ඇති වෙනවා. ඊට පස්සේ එක්ක නොසිටීමෙන්, නොයැලීමෙන් ඒක දුරු වෙනවා, විනාශ වෙනවා. එහෙම කියලා ඔන්න උදාහරණයක් දෙනවා. මොකද්ද කියන්නේ? ඒවං කුසීතමාගම්ම සාදු සාදු ජීවී පිසීතදී තස්මාතං පරිවජ්ජෙය කුසීතං හීන වීරියං. අන්න මෙන්න මේ වගේ මේ යම්කිසි කෙනෙක්, යම්කිසි සත්පුරුෂයෙක් නැත්නම් මේ විදිහේ ප්‍රතිපදාවක් වඩා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්, කුසීත අලසකම් සහිත කෙනෙක් ආශ්‍රය කරනවද, වීර රහිත කෙනෙක් ආශ්‍රය කරනවද, අන්න එයාටත් අලසකම බෝ වෙලා, වීර රහිතකම බෝ වෙලා අර පුද්ගලයා වගේම පත්වීමකට මෙතනත්තාවත් අහු වෙනවා. අන්න මේ කියන්නේ මේ වීර රහිත කුසීත කෙනෙක් ආශ්‍රය කරනවද, අන්න අර සත්පුරුෂයාත් විනාශ වෙලා ගිහිල්ලා එයත් කුසීතෙක් බවට, වීර රහිත කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ අනිත් පැත්තෙන් පවිවිත්තේහි අරියේහි පහිතත්තේහි චා ඉබි නිච්චං ආරාධ වීරියේහි පණ්ඩිතේහි සහවයසේ. විවේකී ඇති, වීරය ඇති, මේ විදිහට මේ ධ්‍යාන වඩන මේ අරඹන ලද වීරය ඇති පණ්ඩිත තෙමේ ඇසුරු කරොත් අන්න ඒ වගේ පණ්ඩිතයෙක් බවට පත් වෙන්නත් පුළුවන්. ඔක තමයි ඔය කියන්නේ. එතකොට අර විදිහට අර ආශ්‍රය ඒ ධාතු අතර සැසඳීම මතක් කළා. අන්න යම් කිසි විදියක ඒ කුෂ්ඨය බෝ වෙනවා වගේ බෝ වීමක් තියෙනවා. ඒ බෝ වීම තියෙනවා නම් අන්න නොඇලී සිටීම එක්ව නොවැසීම නිසා ඒ කුෂ්ඨය, ඒ රෝගය දුරුකරගන්න පුළුවන්. දුරුකරගන්න පුළුවන්. ඒකට උපමාවක්, උදාහරණයක් විදිහට පෙන්නන්නේ අන්න කුසීත මෝ අර විදිහේ මදවීර සහිත කෙනෙක් ආශ්‍රය කරොත් ඒ වගේ කෙනෙක් බවටම පත් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් අර විදිහේ වීර සහිත අර ධ්‍යාන වඩන කෙනෙක් ආශ්‍රය කරොත්, පඬිතෙක් ආශ්‍රය කරොත් ඒ වගේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා මේ වීර පැත්තෙන් උදාහරණයක් බුදුරජාණන් වහන්සේ මේ කී කාරණාවට ගලපනවා, ඒකට සසඳනවා. ඉතින් ඔන්න ඔය විදිහේ කතාවක් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේ පෙන්නන උදාහරණ ගැන පොඩ්ඩක් කිව්වොත්, දැන් මෙතන මේ වීරය පිළිබඳ කතා කරනකොට ඒක කොච්චර මේ ප්‍රතිපදාවට වැදගත්ද කියන එක තේරුම් ගත යුතුයි. දැන් සාමාන්‍ය අපි හිතුවොත්, දැන් ඔය රස්සාවක් කරන තැනක කෙනෙක් ගත්තොත්, අපි හිතුවොත් ඔය ආපන ශාලාවක වැඩ කරන වගේ තරුණ වයසේ ළමයෙක්, නැත්නම් ඔය ෆුඩ් සිටි එක වගේ වැඩ කරන තරුණ වයසේ ළමයෙක්. එතකොට ඒගොල්ලෝ මේ ආයතනයට එනකොට අපි හිතමුකෝ ලොකු එනර්ජි එකකින් ආවෙන්න පුළුවන්. නේද? මේ ලෝකේ දිනනවා වගේ කියන ලොකු එනර්ජි එකක් සහිතව තමයි ඒ කට්ටිය මුලදී එන්නේ. හැබැයි මේ ආයතනයේ අඩුපඩියට අවුරුදු කීපයක් වැඩ කරනකොට අර තමුන්ගේ ඒ ප්‍රධානීන්ගේ ගැරහුම් බැනුම් වලට ලක් වෙනකොට අර ඇවිල්ලා යන පාරිභෝගිකයනුත් නිතර නිග්‍රහ කරනකොට, අන්න එහෙම කරනකොට මොකද වෙන්නේ? මේ තරුණ වයසේ ඉන්න කෙනාගේ එනර්ජි එක සම්පූර්ණ නැති වෙලා යනවා. එයා නිකන් සාප කරමින් මේ රස්සාව කරන බවට පත් වෙනවා. දැන් අපි හිතුවොත් ඔය කස්ටමර් සර්විස් වගේ ඒ වගේ ක්ෂේත්‍රයක වැඩ කරන කෙනෙක් අර ආපන ශාලාවක, අර ෆුඩ් සිටි එක, ඔය වගේ තැනක ඒ විදිහේ මිනිස්සු එක්ක නිතර ගනුදෙනු කරන කෙනෙක්ට ඇත්තටම මිනිසුන්ගේ යථා ස්වභාවය හරියටම අත්දකින්න පුළුවන්. ඈහෙන නිග්‍රහ කරනවා, එක එක ඒවාට බනිනවා, අර ගෙවල් වල ප්‍රශ්න ඇවිල්ලා මේ කාගේ හරි පිටින් යවනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු විකෘති මානසිකත්ව බොහෝ බහුලයි. එතකොට අර කස්ටමර් කයා ඒ වගේ ජොබ් එකක ඉන්න කෙනෙක් පුදුම ස්ට්‍රෙස් එකක්. අර කවුදෝ කියනවා මේ මිනිස්සු එක ගනුදෙනු කළාම මේ මට මගේ ජීවිතේ පාවුණා. මේ විදිහට මේ කෙනෙක් ඇවිල්ලා මොකක් හරි වැරදි වචනයක් කිව්වම දවසම මගේ මුස් පේන්තුයි, දවසම මම තරහෙන් දුකෙන් තමයි කල් ගෙවන්නේ. ඉතින් ඒ විදිහේ ජොබ් එකක් කළා දවසම දුකෙන් තරහෙන් ඉන්නවට වැඩිය හොඳයි මම වෙන ජොබ් එකක් කරනවා කියලා එතනින් මම අයින් වෙලා ගියා කියලා. කස්ටමර් කියා වගේ ඒ ෆීල්ඩ් එකක ඉන්න කෙනෙක්ට තේරෙනවා මේ මිනිස්සුන්ගේ කොච්චරනම් අමන නපුරු ගති තියෙනවද කියලා. ඒක තේරෙන්නේ නැහැ අපිට එකපාරට බැලු බැල්මට. නමුත් අර වගේ රස්සාවක් කරන කෙනෙක්ට ඒක බොහොම ප්‍රමුඛ වෙලා දැක දැනගන්න පුළුවන්. එතකොට අපි හිතමු මේ විදිහට බොහොම ශක්තියකින්, බොහොම එනර්ජි එකකින් ආපු මේ තරුණ කෙනා ටික දවසකදීම අර අඩුපඩියටනේ මම වැඩ කරන්නේ නේද, අඩු මේ විදිහට මේ මිනිසුන්ගෙන් ගැරහුම් ලැබමින් මේ වැඩ කරන්නේ, මේ ආයතනයේ ප්‍රධානියොත් මට කිසිම මේ සැලකිල්ලක් නැහැ නේ කියලා බොහොම නිකන් එපා වුණු ස්වභාවයකට පත් වෙනවා. එපා වුණු ස්වභාවයකට පත් වෙලා අර තමුන්ටම සාප කරමින්, තමුන්ටම දෙස් දෙමින්, අර වටපිටාවට ද්වේෂ කරමින් මේ රසාවේ ඉන්නවා. ඒකෙන්නේ කර නිකන් අර එතෙන්ට කොටු වීමක් වගේ තමයි කරන්න ඕනේ. ඒක කරගන්න විදියක් නැහැ මේ රස්සාව නැති වුණොත් කියලා ওই විදියට නිකන් අර යබිෂම චක්‍රයකට වගේ අහුවෙලා අවුරුදු ගාණක් එකම ජොබ් එකේ අර තමොන්ටත් ද්වේෂ කරමින්, වටපිටාවටත් ද්වේෂ කරමින් කල් ගෙවනවා. එතකොට වෙන්න පුළුවන් නරකම හදියක් තමයි ওই වෙලා තියෙන්නේ. මම කලින් වැඩ කරපු ආයතනයේ තේම පිරිසක් ඉඳියා ගිහලා ඇවතා අයියේ කොහොමද කියලා. ඉන්නවා ඉතින් ඕගොල්ලන්ගේ පිහිටෙන් ඉන්නවා කියලා කියනවා. සම්පූර්ණ ස්ටේට්මන්ට් එකේම තියෙන නිකන් ඉරිසියාව, ද්වේෂය, තමුන්ගේ තියෙන අර කටුක ගති, ඒ ටික තමයි නිරූපණය වෙන්නේ. ඉතින් ඊළඟ දවසේ හම්බුණාට කතා කරන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි වැඩේ. ඉතින් ඔය ඒ විදිහේ මානසිකත්වයක් සහිතව අර ඉරිසියා කරමින්, ද්වේෂ කරමින් මේ ඔගොල්ලෝ දෙන දෙයක් කාලා ඉතින් අපි ඉන්නවා කියලා කියනවා. ඔගොල්ලන්ගේ පිටෙන් අපි ඉන්නවා කියලා කියනවා. අපි ඉතින් අර මේ පෙරහැරේ ජනාලි නෙමෙයි අපි කොටන් අදිනාලිනේ. ඔන්න වගේ අමුතු අමුතු වචන තමයි ඒගොල්ලෝ දාන්නේ. එතකොට අර ජීවිත කාලයක් පුරාවට අර වගේ ජොබ් එකක හිර වෙලා. ඉතින් තමුන්ට කරගන්න පුළුවන් ලොකුම විපත තමයි ඕක. හරි, ඔය 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 තියෙන ඒ ස්වභාවය අපි හිතමු මේ ජොබ් එකක් ගැන හරි කියලා. ජොබ් එකක් ගැන හරි සද්ධාාවක් නේ තියෙන්නේ. ඒ සද්ධාව නැතුව එතන ඉඳිහාම මහ විපතක් කැරෙන්න වෙන දෙයක් නැහැ. මේ 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 කරන වැඩේ ගැන විශ්වාසයක්, සද්ධාාවක්. ඒ වගේ එකක් නැති වුණාම එතන ඉන්න එකෙන් වැඩක් නැහැ. මලා වගේ ඉන්නවා. එතකොට මේ ඔය සද්ධාව කියන වචනේ ගැන සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේක මේ තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රේමයක්, සද්ධාවක් කියලා. හරිද? මේ ප්‍රේමය කියන වචනේ යොදලා තියෙනවා. එතකොට මේ දහමට අනුව සද්ධාවක් ගැන මම මේ කියන්නේ. එතකොට ප්‍රේමය කියන වචනේ යෙදලා තියෙනවා. ඊට පස්සේ රූමිගේ පොය පොයම්ස් වල රූමිගේ තියෙන ලව් පොයම්ස් කියලා ඔය සමහරු පිස්සුවට ඔළුවට දාගත්තට ඒ ලව් කියන වචනේ නෙදෙන්දි සඳහන් වෙන්නේ මේ සද්ධාව කියන එක. ඒ ලව් කිව්ව ගමන් ඒකට පටලව ගන්න එපා. මේ වෙනුවට රූමි මේ කියන්නේ සද්ධාවක් ගැන මේ කතා කරන්නේ. එතකොට ওই සද්ධාව කියන වචනේට හඳුන්වනවා highest form of love කියලා. මේ මේ ලෝකයේ තුල තියෙන උසස්ම විදිහේ ආදරය, ප්‍රේමය තමයි මේ සද්ධාව කියන්නේ. ඒක තමයි අර කෙනෙක්ට සද්ධානුසාරී ගැන කියලා කෙනෙක් ගැන සඳහන් කරන්නේ. එයාට නෑ, එයා මේ මුකුත් නෑ, මේ අවුල් තේරෙන්නේ නෑ. අන්ධ භක්තියක් තියෙන. හැබැයි බුදුන් කෙරෙහි අන්න ජීවිතයේ පරදුවට තබපු සද්ධාාවක්, ප්‍රේමයක් තියෙනවා. අන්නේ සද්ධාව ප්‍රේමය නිසාම එයාව ඒ ගමනේ යවෙනවා කියන අදහස ඉදිරිපත් කරනවා. සද්ධානුසාරී, ධම්මානුසාරී කියලා මේ පාත් එකේ යනකොට approaches දෙකක් තමයි සඳහන් වෙන්නේ. හරි, intellectual කට්ටිය හිතලා මතලා කල්පනා කරලා තමුන්ගේම තේරුම් ශක්තියෙන් සහිතව තමුන්ගේ ස්ථාවරයක් ගොඩනගාගෙන යනවා. ඒකනේ අපි දකින දේ. අපි හිතනවා මේක කාවත් මේ කොපි කරලා හරියන්නේ නැහැ, මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ, මේ 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 තමුන්ගේ ක්‍රමවේදයකට යන්න ඕනි කියලා. ඒක හරි, ඒක හරි, intellectual කට්ටියට හරි. අර ධර්මානුසාරී කියලා ඒගොල්ලන්ට සඳහන් කරන්නේ ඒගොල්ලන්ගේ අපි කිව්වත් left brain එක ප්‍රමුඛයි. හැබැයි අනිත් පැත්තෙන් right brain එක ප්‍රමුඛ කට්ටියකුත් මේ දහමේ ඉන්නවා. ඒගොල්ලොත් කොහොම හරි මේක සම්පූර්ණ කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ යන්නේ අර විමසීමකින් නෙමෙයි. ඒගොල්ලෝ යන්නේ තනි කර අර බුදුන් කෙරෙහි ඇදහිීමකින්. unconditionally ඒක බාර ගන්නවා. එතකොට සමහර විට ඒ පාත් එක එන ෂෝට් වෙන්නත් පුළුවන්. ඉක්මනට සීග්‍රේන්. මොකද යාට අර විමසන්න දෙයක් නැහැ නේ. අයියාගේ නිකන් රයිට් බ්‍රේන් එක ප්‍රමුඛයි වගේ නේද බැලුවම නිකන්. එන්නේ විදිහේ පාරකුත් මේ ධහම තුල තියෙනවා. එයා unconditionally ගුත්ම කොන්දේසි රහිතව 100%ක් මේ කියන දේට සරෙන්ඩර් වුණොත්, යටත් වුණොත්, එයා නිවන් තමයි. එතකොට ඒ අනිත් අප්‍රෝච් එකක්, වෙන අප්‍රෝච් එකක්. එතකොට ඔන්න ඔය ලව් කියන එකෙන් අදහස් කරන්නේ ඔය රූමිගේ පොයට්ස් වල, නැත්නම් මේ රූමිගේ ඒ තියෙන ඒ පොයම්ස් වල. ඊට පස්සේ ඔය භාග්‍යතුන් වහන්සේගේ සද්ධානුසාරී කියන පෙන්නකොට ඔය තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධාවක්, ප්‍රේමයක් තියෙනවා. එච්චර යාට තියෙන මොකුත් නැහැ. හරි, ඒකෙනුත් ගමනේ යවෙනවා කියලා කියනවනේ. එතකොට ඔන්න ඔය සද්ධාව කියන එක මේ highest form of love. එතකොට මෙන්න මේ ජොබ් එකක් කෙරෙහි වුණත් තමුන් මේ කරන දේ ගැන විශ්වාසයක්, ප්‍රේමයක් නැත්තම් වැඩක් නෑ ඒක කළා. ඊට වැඩි හොඳයි අස්සලා යන්න ගිහිල්ලා බඩගින්න ඉන්න එක ලාභයි. නැත්තම් තමුන්ගේ මේ සම්බන්ධතාවයක් කියමුකෝ, සද්ධාවයක්, ප්‍රේමයක් නැත්තම් ඒක තුල ඉඳලා වැඩක් නෑ. හරි, එතකොට මෙන්න මේ කුසීත බවක් ගැන සඳහන් කරනකොට මෙන්න මේ දහම කෙරෙහි සද්ධාවක්, ප්‍රේමයක් නැහැ. පැවිදි වෙන කාලේ තියෙන්නේ නැති, නැත්තම් මේ ප්‍රතිපදාවට වැස ගන්න කාලේ තියෙන්නේ නැති. නමුත් තව දුරටත් නැහැ. ඉතින් අපරාධේ. අපරාධේ. මොකද හේතුව අර ලයිෆ් ගිවිං එනර්ජි එක තමයි මේ තියෙන්නේ. නිකන් ජීවිතේ පණපොවන එනර්ජි එක මේ තියෙන්නේ. ඒක නැති වෙලා ගියපු ගමන් කොත්තන ඉන්දියත් වැඩක් නැහැ. තමුන්ට සාප කර කර වටපිටාවට සාප කර කර ඉන්නවා. කේලංකියක ඉන්නවා. ඔබ දුපහ හොයි ඉන්නවා. අනුන්ගේ අඩුපාඩු දැක දැක ඉන්නවා. වැඩක් නැහැනේ. වැඩක් නැහැ. අන්න ඒ මිය යාම ගැන තමයි මේ උදාහරණයට දෙන්නේ. ඒ විදිහේ මල මල එකෙක්. ඒ විදිහේ තමුන්ට සාප කර කර අනුන්ට සාප කර කර කේලංකිය කිය අඩුපාඩු දැක දැක ඉන්න කෙනෙක් ආශ්‍රය කරොත් මේ සත්පුරුෂයත් ගිහිල්ලා ඒ වගේම බාල එකෙක් බවට ලාමක එකෙක් බවට පත් වෙනවා කියන අදහස තමයි මේ කියන්නේ. එතකොට මේ ශාසනයක් තුල වීරයක් ආරද්ධ විරියෝ කියලා කියන්නේ ආරම්භ කරන ලද වීරයක්. මේ වීරය කියන්නේ මේ දඟනනවා තටමනවා කියන එකම නෙමෙයි. ඒ වෙනුවට ක්‍රමානුකූලව දිගට මේක පවත්වාගෙන මේක ගැන පේමකින් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්ද? කරන වැඩක් මොකක් හරි එකක් පේමෙන් කරොත් ඒක සාර්ථකයි. ඒ නැත්තම් ඉතින් මොන දේ කරත් අසාර්ථකයි. දැන් ඔය සාමාන්‍ය මේ සාසනීය ගැන කතා කරනකොට පැවිදි ජීවිතයක් ගැන කතා කරනකොට වතපිළිවෙත ගැන සඳහන් වෙනවා. වතපිළිවෙත කියන්නේ මොකද්ද? ඔය පාරක් අතු ගන්න වගේ එකක් හැමදාම කරන්න ඕනේ. මොකක් හරි එකත් ඒ වතක් හැමදාම කරන්න ඕනේ. එතකොට ඒ වගේ එකක් මුල් කාලේ කරනවා හොඳට අම්මෝ පාරේ බද්දාගෙන කන්න පුළුවන් පමණට අතු ගන්නවා. පස්සේ පස්සේ බලනවා ලොකු හාමුදුරුවෝ ඉන්න දවස්වල විතරක් අතු ගන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම පිරිහෙනවා කියන්නේ මොකද්ද? අර තියෙන සද්ධාවනේ මේ පිරිහෙන්නේ. මේ ශාසනය කෙරෙහි මේ බුදුන් කෙරෙහි තියෙන මේ highest form of love. මේ තියෙන ප්‍රේමය කියන එකේ තියෙන ඉහළම මාත්‍රය තමයි ඒ. ඒක නැත්තම් මේ ශාසනය ගැන, ඒක නැත්තම් මේ ප්‍රතිපදාවක් ගැන ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඒක තමයි වැඩේ. ඉතින් එන්නේ අදහස තමයි මෙතන මේ උපමාවට දෙන්නේ. උපමාවට නේ උදාහරණයට දෙන්නේ. මේ ආශ්‍රය කොච්චර බලපානවද කියලා ඒකේ උදාහරණයක් විදියට දෙනවා. මේ විදිහේ කුසීත වෙච්ච කාලකන්ණියක ආශ්‍රය කරොත් උඹත් කුසීත වෙලා කාලකන්ණිය වෙලා යනවා. අර විදිහට වීරය සහිත, සද්ධාව සහිත මේක මේ බහැගෙන වැඩ කරන කෙනෙක් ආශ්‍රය කරොත් ඒ වගේ ස්වභාවයක් තම තමුන්ටත් ලං කරගන්න පුළුවන් කියන අදහස බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. ඉතින් ඒක තමයි මේ දවසේ ඉදිරිපත් වෙන්නේ ධාතු කියන වචනේ. නැවතත් මේ මතක් කරන්නේ ධාතු කියන වචනේ මෙතන ඉදිරිපත් කරන්නේ මොකද්ද? මෙන්න මේ අවුරා එකක්, එනර්ජි එකක්, ভাইබ්‍රේෂන් එකක් වගේ කියන අදහසක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ අපේ අවුරා එකට ගැළපෙන පිරිසක් වටපිටාවේ සෙට් වෙනවා, එකතු වෙනවා. ඒක වෙනස් කරන්න ඕන නම් ප්‍රතිපදාවක් කියන්නේ ඒ අවුරා එක වෙනස් කර ගැනීමක්. ඔය ලෝක සම්මත අවුරා එකක් වෙනුවට රහත් අවුරා එකක් හදා ගැනීමක්. ඔය ලෝකේ වටිනාකම් අගය කරන අවුරා එකක් වෙනුවට අර විදිහ ආර්ය වටිනාකම් අගය කරන අවුරා එකක් හදා ගැනීමක්. ඒක හදනවා කියන එකට මෙන්න මේ ආශ්‍රය කියන එක කොච්චර බලපානවද කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ ඉදිරිපත් කරන්නේ මේ ධාතු කියන වචනේ. ඉතින් ඒක තමයි අදට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මම හිතනවා මේ ඉදිරිපත් වෙලා දෙන ටොපික් එකට සාධාරණයක් සිද්ධ වුණා. අපි මේ කතාබහ මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. ගෞරවණීය පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අප වෙනුවෙන් වෙහෙස මහන්සි නොබලා අපගේ ආරාධනය පිළිගන්න කරගෙන යන්නව මේ මහා ධර්ම කටයුත්ත. අද දවසේ තාමත් ප්‍රණීතවත් ලෙසිනු, ඒ වගේ මේ ගැඹුරු ධර්මයේ සරල ලෙසිනු පහදා දෙමින් ඉෂ්ට සද්ධ කරන දෙන්න ලැබුවා. ඒ වෙනුවෙන් අප සියලු දෙනාම රැස් කරගත් සියලු කුසල් කර්මයන් ඔබ වහන්සේගේ දෙපානමද අනුමෝදන් කරන අතර ඒ කුසලයන් හේතුවෙන් අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු
සාදු සාදු.
ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි නැත්තම් ඉඩ දෙන්න වෙලාවක් නැහැ නේ ස්වාමීන් වහන්සේ.
ප්‍රශ්න ඇහුවනේ ඔය මුලින් ලොකු හාමුදුරුවෝත් එක්ක කතා කරන්න ඇති.
එහෙනම් ඔබ වහන්සේ වන්දනා කරන්න
අවසරයි. ඕනම දෙයක් ඕනමට වැඩි ඕනෙම නැහැ කියනවනේ නේද? හරි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්වේන කතන් සබ්බං අච්චයන් කමතමේ බන්ති
හමාමි කමිතබ්.
සාදු 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 ඕකාස කමාමි බන්ති. දුතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුඛේ හන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුඛේ හන්තු. අභිවාදන සීලිස්ස අනිච්ඡං වද්දා උපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව ජාතෝ නිබ්බහන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ.
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තා දිතේරානං ආගතම් පටිපාටියා සදා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු
හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.